ඕම් ශාන්ති. 2025 හතරවැනි මස පළවෙනි දින උදෑසන මුරලි බාප් දාදා මදුබන් සාරය. සුමිහිරි දරුවනි, පියා දැනුමින් පිරිපුන් ඒකායන කෙනාය. ඔහුට ජනී ජනන් හාර් සෑම කෙනෙකුගේම හදවතේ ඇති දේ දන්නා කෙනායයි ඇමතීම ඔහුගේ වැරදි වර්ණනාවකි. පියා පැමිණෙන්නේ ඔබව අපවිත්‍ර බවින් පිවිතුරු කිරීමටයි. ප්‍රශ්නය, පියාගේ වර්ණනාවත් සමගම වැඩිම වර්ණනාවක් ඇත්තේ වෙන කාටද? එම වර්ණනාව කුමක්ද? පිළිතුර 1. පියාගේ වර්ණනාව සමගම භාරතයේද බොහෝ වර්ණනාවට ලක් වී තිබේ. අවිනාශී දේශයේ වන්නේ භාරතයේ පමණයි. දිව්‍ය ලෝකයේ වන්නේ භාරතයේ පමණයි. පියා භාරතයේ ජනයාව ධනවත් සතුටු සහ පිවිතුරු කරවයි. 2. ගීතාවේද අසීමිත වර්ණනාවක් ඇත. එය මැණිකයි. සියලුම ග්‍රන්ථයන්ගේ මවයි. 3. ඔය ජීවමාන දැනුමේ ගංගාවන්ගේද විශාල වර්ණනාවක් තිබේ. ඔබ දැනුමේ සාගරයෙන් සෘජුවම මතුවී තිබේ. ඕම් ශාන්ති. අලුත් මෙන්ම පැරණි දරුවන්ද ඕම් ශාන්තිහි අරුත දන්නවා. අප සියලු දෙනා ජීවාත්ම බවත්, අප පරම පියා පරමාත්ම ජීවයේ දරුවන් බවත් ඔය දරුවන් දැන් දන්නවා. පරම ජීවය උසස්ම උසස් මෙන්ම වඩාත්ම ආදරණීය කෙනාය. ඔහු සියල්ලන්ගේම ආදරණීය කෙනාය. දැනුමෙහි සහ භක්තියේ වැදගත්කම ඔය දරුවන්ට විස්තර කර දී තිබේ. දැනුම යනු දිවා කාලයයි, ස්වර්ණමය සහ රිදී යුගවන අතර භක්තිය යනු රාත්‍රියයි. තඹ සහ කලි යුගයන්ය මේ සෑම දෙයකින්ම හැඳින්වෙන්නේ භාරතය ගැනයි. භාරතයේ ජනයාවන ඔය මිනිසුන් තමයි පළමුවෙන්ම පහළට පැමිණියේ. උපත් 84 චක්‍රය තිබෙන්නේ භාරතයේ මිනිසුන් වන ඔබලාටයි. භාරතය අවිනාශී දේශයයි. දිව්‍ය ලෝකය වන්නේ භාරතයේ පමණයි. වෙනත් කිසිම දේශයක් දෙව්ලොව වන්නේ නැත. ස්වර්ණමය යුග නව ලෝකයේ තිබෙන්නේ භාරතයේ පමණක් බව ඔය දරුවන්ට පහදා දී තිබේ. දෙව්ලොව වශයෙන් හැඳින්වෙන්නේ භාරතයේ පමණයි. පසුව භාරතයේ වැසියන් උපත් 84 ගන්නා අතර ඔවුන් අපායේ වැසියන් බවට පත් වේ. අපායේ වැසියන්ගෙන් ඉන්පසුව ඔවුන් දෙව්ලොව වැසියන් බවට පත් වේ. වර්තමානයේ සියලු දෙනාම අපායේ වැසියන්ය. ඉතිරි වන්නේ භාරතයේ පමණයි. අන් සියලුම භූමි විනාශ වනු ඇත. භාරත දේශයේ වර්ණනාව අසීමිතයි. පියා පැමිණ ඔබට රාජයෝගාව උගන්වන්නේ භාරතයේදී පමණයි. මෙය ඉතාමත්ම ශ්‍රේෂ්ඨ සංගම යුගයයි, ගීතාවේ යුගයයි. ශ්‍රේෂ්ඨතම දේශය වීමට යන්නේ භාරතයේ පමණයි. වර්තමානයේ ආදි සනාතන දෙවි දේවතා ධර්මය නොපවතී. එම රාජධානිය මෙන්ම එම යුගයද නොමැත. ලෝක සර්ව බලධාරියායි අමතන්නේ පරමාත්ම දෙවියන්ට පමණක් බව ඔය සියලුම දරුවන් දන්නවා. දෙවියන් අන්තර්යාමි, සියල්ලන්ගේ ඇතුළාන්තයේ ඇතිදේ දන්න කෙනා බව සහ සෑම කෙනෙකුගේම හදවත තුළ ඇතිදේ දන්නා බව කීමේ විශාල වරද භාරතයේ මිනිසුන් සිදු කරයි. පියා පවසන්නේ, මා සෑම කෙනෙකුගේම අභ්‍යන්තරයේ ඇතිදේ නොදන්නෙමි. මගේ කාර්ය වන්නේ අපවිත්‍ර අය පිවිතුරු කිරීමයි. බොහෝ දෙනා කියන්නේ ශිව බාබා ඔබ අන්තර්යාමි. බාබා පවසන්නේ මම එය නොවන්නෙමි. සෑම කෙනෙකුගේම හදවත්වල ඇතිදේ මම නොදන්නෙමි. මා පැමිණෙන්නේ අපවිත්‍ර අයව පිවිතුරු කිරීමට පමණයි. ඔබ මාව අපවිත්‍ර ලෝකයට කැඳවයි. පැරණි ලොව අලුත් කිරීමට තිබෙන විට මා එක්වරක් පමණක් පැමිණෙන්නෙමි. පැරණි ලොව අලුත් වන්නේ කවදාද? හෝ අලුත් ලෝකය පැරණි වන්නේ කවදාද කියා මිනිසුන් නොදනී. සෑම දෙයක්ම සතෝ, රජෝ සහ තමෝ යන තත්ත්වයන් තුළින් යාමේදී නිසකයෙන්ම අලුත් බවින් පැරණි විය යුතුයි. මනුෂ්‍යයින්ද මෙසේය. ලදරුවෙක් පළමුව සතෝ ප්‍රධාන වන අතර ඉන් පසුව ඔහු වැඩිහිටි සහ මහලු වෙයි. එනම් ඔහු රජෝ සහ තමෝ තත්ත්ව හරහා ගමන් කරයි. කෙනෙකුගේ සිරුර පැරණි වූ විට ජීවාත්මය එය අතහැර නැවතත් ලදරුවෙක් විරසින් වෙනත් සිරුරකට ඇතුළු වෙයි. නවලොවේදී භාරතය කෙතනම් ශ්‍රේෂ්ඨ වූවාද කියා ඔය දරුවන් දන්නවා. භාරතයේ වර්ණනාව සීමිතයි. භාරතයේ තිබූ ආකාරයේ තරම් සතුටු ධනවත් හෝ පිවිතුරු දේශයක් තවත් නොමැත. එය නැවත වරක් සත්ව ප්‍රදාන කිරීමට පියා වැමෙන සිටී. සත්ව ප්‍රදාන ලෝකය ස්ථාපනය කෙරෙනවා. ත්‍රිමූර්තිය බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර නිර්මාණය කළේ කවුද? උසස්ම උසස් වන්නේ ශිවාය. මිනිසුන් ත්‍රිමූර්ති බ්‍රහ්මා ගැන කතා කරන නමුත් ඔවුන් එහි අරුත නොදනී. ඇත්ත වශයෙන්ම ඔවුන් ත්‍රිමූර්ති බ්‍රහ්මා නොව කිව යුත්තේ ත්‍රිමූර්ති ශිවා කියයි. ඔවුන් සියලුම දේවතාවන්ගෙන් උසස්ම දේවතාව ගැන කතා කරයි. ඔවුන් විශ්වාසය කරන්නේ උසස්ම කෙනා ශංකර බවයි. එසේනම් ඔවුන් ත්‍රිමූර්ති ශංකර කියා කිව යුතුයි. ඔවුන් ත්‍රිමූර්ති බ්‍රහ්මා යයි කියන්නේ ඇයි? නිර්මාපකයා වන්නේ ශිවාය. පරමපියා පරමාත්ම ජීවය බ්‍රහ්මාගේ මාර්ගයෙන් බ්‍රාහ්මණයින් නිර්මාණය කරන බව සිහි කර තිබේ. භක්ති මාර්ගයේදී මිනිසුන් දැනුමින් පිරිපුන් පියාට ජනේ ජනන් හාර් සෑම දෙයක්ම දන්නා කෙනා යැයි අමතයි. එම වර්ණනාවේ තේරුමක් නැත. ඔබට දැන් පියාගෙන් දායාදයක් හිමිවීමට ඇති බව ඔය දරුවන් දන්නවා. බ්‍රාහ්මණයින් වන අපට ඔහුම උගන්වයි. ඇයි? ඔහු පියා මෙන්ම උත්තරීතර ගුරුවරයාද වෙයි. ලෝක ඉතිහාසය සහ භූගෝලය චක්‍රය වටා යන අන්දමද ඔහු විස්තර කර දෙයි. දැනුමින් පිරිසිටින්නේ ඔහුම පමණයි. ඔහු ජනේ ජනන් හාර් නොවෙයි. එය වැරැද්දක්. මා පැමිණෙන්නේ අපවිත්‍ර අය පිවිතුරු කර උපත් 21කට ඔවුන්ගේ රාජධානයේ භාග්‍ය ලබා දීමට පමණයි. හත යෝගින් වන සන්‍යාසීන් නොදන්නා භක්ති මාර්ගයේ සතුට తాවකාලික දෙයක් පමණි. ඔවුන් සිහි කරන්නේ බ්‍රහ්ම පදාර්ථය පමණි. බ්‍රහ්ම පදාර්ථය දෙවියන් නොවේ. දෙවියන් වන්නේ අශාරීරික ශිවා පමණයි. ඔහු සියලුම ජීවාත්මයන්ගේ පියයි. සියලුම ජීවාත්මයන්ගේ වාසස්ථානය වන්නේ මිහිරි නිවහන වන බ්‍රහ්මානන්දය. ජීවාත්ම වන අප එහි සිට මෙහි පැමිණෙන්නේ අපගේ චරිත කොටස් රඟපෑමටයි. ජීවාත්මය පවසන්නේ මා එක් සිරුරක් අතහැර දෙවැනි සිරුරක් ආදිය ගන්නෙමි. උපත් 84ක් ගන්නේ භාරතයේ ජනයා පමණි. බොහෝ භක්තියේ යෙදී ඇති අය දැනුමද වැඩියෙන් ගනි. පියා පවසන්නේ ඔබගේ පවුලේ අය සමග නිවසේ ජීවත් වූවාට කම් නැත. නමුත් ඔබ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. ඔහු සියලුම ජීවාත්ම පරමාත්ම ජීවය වන එක් ආදරවන්තයාගේ පෙම්වතුන්ය. භක්ති මාර්ගයේ ආරම්භයේ සිටම ඔබ ඔහුව සිහි කරමින් සිටියේය. ජීවාත්මය පියාව සිහි කරයි. මෙය දුක්දේශයයි. ජීවාත්ම වන අප මුල්ම වශයෙන් සාමදේශයේ වැසියන්නේ. පසුව අප සතුටේ දේශයට ගොස් උපත් 84ක් ගත්තේය. හම් සෝසෝ හම්, මා සිටියේ කෙසේද? නැවත එය වෙමි. හි අරුත ඔබට විස්තර කර දී තිබේ. ඒ මිනිසුන් නිකම කියන්නේ ජීවය පරම ජීවය බවත්, පරම ජීවය ජීව භවත්‍ය පියා දැන් විස්තර කර දීව තිබේ. ඔබ දේවතාවන්ව සිට අතර ඉන් පසුව සටන් කාමින් වෙළෙන්දුන් සහ ශුද්‍රයින් බවට පත් වුණා. අප දැන් නැවත වතාවක් දේවතාවන් වීම සඳහා බ්‍රාහ්මණයින් බවට පත්ව සිටී. එහි සැබෑ අරුතමයයි. අනෙක් අර්ථ නිරූපණය සම්පූර්ණයෙන්ම වැරදි. ස්වර්ණමය යුගයේ තිබුණේ එක් දේවතා ධර්මය පමණි. එය නොබෙදුණු රාජධානියක් විය පසුව අනෙක් ආගම් ආරම්භ වූ විට එය බෙදුණි. රාවණගේ රාක්ෂක රාජධානිය ආරම්භ වන්නේ තඹ යුගය ආරම්භ වන පිටයි. ස්වර්ණමය යුගයේ රාවණගේ රාජධානිය නොමැති නිසා අවගුණ පහෙන් එකක්වත් එහි නොමැත. එම ලෝකය සම්පූර්ණයෙන්ම අවගුණ වලින් තොරයි. රාමා සහ සීතාට දිව්‍යමය අංශක 14ක් පිරුණු අයගේයි කියයි. දුන්න සහ ඊතලයේ සංකේතය සහිතව රාමාව පෙන්වා ඇත්තේ ඇයි? කිසිම මිනිසෙක් මේ නොදනී. එය හිංසනය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ඔබ දේවමය ශිෂ්‍යයන්ය. එම කෙනා පියාවන අතර ඔබ ශිෂ්‍යයන් නිසා ඔහු ගුරුවරයාද වෙයි. ඔහු ඔබට විමුක්තිය පිරිනමා ඔබව දිව්‍ය ලෝකයට යවයි. එබැවින් ඔහු තිදෙනාම වෙයි පියා. ගුරුවරයා සහ සද්ගුරු ඔබ මනු ඔහුගේ දරුවන් බවට පත්ව ඇත. එබැවින් ඔබට බොහෝ සතුට තිබිය යුතුයි. වෙනත් මිනිසුන් කිසිම දෙයක් නොදනී. මිනිසුන් කිසි දෙයක් නොදන්නේ මෙය රාවණගේ රාජධානිය නිසයි. මිනිසුන් රාවණගේ පඹයෙකු සෑම වසරකදීම පුළුස්සන. නමුත් රාවණ යනු කවුරුන්ද කියා ඔවුන් නොදනී. රාවණ භාරතයේ විශාලතම සතුරා බව ඔය දරුවන් දන්නවා. දැනුමින් පිරුණු පියා විසින් මෙම දැනුම ලබා දෙන්නේ ඔය දරුවන්ට පමණයි. දැනුමේ සාගරය ආනන්දේ සාගරය වන්නේ එම පියා පමණයි. දැනුමේ සාගරය විසින් ඔය වරාකුළු පුරවනු ලබන අතර ඔබ ඉන් පසුව ගොස් දැනුමේ වර්ෂාව වස්සනු ඇත. දැනුමේ ගංගාවන් වන්නේ ඔබයි. වර්ණනාම කෙරෙන්නේ ඔබ ගැනයි. පියා පවසන්නේ මා දැන් පැමිණ සිටින්නේ ඔබව පිවිතුරු කිරීමටයි. මෙම එක් උපතේදී පිවිතුරු වන්න මා සිහිපත් කරන්න. එවිට ඔබ තමෝ ප්‍රධාන බවින් සතෝ ප්‍රධාන වෙයි. පාරිශුද්ධ කරුවා මා පමණයි. ඔබගේ සිහිපත් කිරීම හැකි තාක් වැඩි කරගන්න. ඔබගේ මුවින් ශිව බාබා කියා ඔබ කිව යුතු නැත. ආදරවන්තයෙක් ඇගේ පෙම්වතාව සිහි කරයි. ඔවුන් එකිනෙකාව දුටු පසු ඔවුන්ගේ බුද්ධියෙන් සිහිවන්නේ එකිනෙකාට පමණයි. භක්ති මාර්ගයේදී කෙනෙක් එක් විශේෂිත වූ දේවතාවක් සිහි කරයි. එම කෙනාට වන්දනාමාන කරවිට ඔහුට එම කෙනාගේ දර්ශනයක් ලැබෙයි. එය තාවකාලික කාලයකට පමණයි. භක්තියේ යෙදෙන අතරම ඔවුන් අකණ්ඩව පහළට පැමිණේ. දැන් මරණය ඔබගේ ඉදිරියේ සිටගෙන සිටී. විපත්තියේ හඬට පසුව ජයග්‍රහණයේ හඬ ඇසේ. භාරතයේ ගංගාවන් ගැලීමට තිබේ. සිවිල් යුද්ධයක සලකුණු දැන් පෙනෙන්නට නැතිබේ. සෑම දෙයක්ම තමෝ ප්‍රධාන වී සිටිබේ. ඔබ දැන් සතෝ ප්‍රධාන වෙමින් සිටී. පෙර චක්‍රයේදී දේවතාවන් වූ අය පියාගෙන් එම දායාදයම හිමිකර ගනී. අඩුවෙන් භක්තියේදී යෙදී ඇති අය දැන්ම අඩුවෙන් ගනී. ඔවුන්ද වැසියන් අතරේ අංක පිළිවෙලට තත්ත්වයක් හිමිකර ගනී. හොඳ උත්සාහ දරන්නන් ශ්‍රීමත් අනුගමනය කර හොඳ තත්ත්වයක් හිමිකර ගනී. ඔබට හොඳ ආචාර විදි තිබිය යුතුයි. ඔබත් සමග ඒවා උපත් 21ක් පවතින තරම් හොඳින් දිවමය ගුණධර්ම දානය කර ගන්න. දැන් සෑම කෙනෙකුටම රාක්ෂ ගති තිබේ. මෙය රාක්ෂක ලෝකයයි, අපවිත්‍ර ලොවයි. ඔය දරුවන්ට ලෝක ඉතිහාසය සහ භූගෝලය විස්තර කර දී තිබේ. මෙකල පියා පවසන්නේ දැන් සිහිපත් කිරීමේ සිටීමට උත්සාහ දරන්න. එවිට ඔබ සැබෑ රත්තරන් බවට පත්වේ. ස්වර්ණමය යුගය සත් යුගයයි. එය සැබෑ රත්තරන් වන අතර ඉන් පසුව රිදී යුගයේදී රිදී ලෝහයේ මිශ්‍රණය ඇතිවේ. අංශක අකණ්ඩව අඩුවීගෙන යයි. දැන් අංශක ඉතිරි වී නැත. ලෝකය එවන් තත්ත්වයකට පත් වූ විටයි පියා පැමිණෙන්නේ. මෙය නාටකයේ නියම වී තිබේ. රාවණගේ රාජධානියේ සෑම කෙනෙක්ම බොහෝ සෙයින් නුවණ නොමැත්තන් බවට පත්ව සිටි. ඔවුන් මෙම නාටකයේ නළුවන් වුවත් ඔවුන් මෙම නාටකයේ මුල මැද සහ අවසානය නොදනී. ඔබත් නළුවන්ය. ඔබ මෙහි පැමිණ ඇත්තේ ඔබගේ චරිත කොටස් රඟපෑමට බව ඔබ දන්නවා. කෙසේ වෙතත් ඔබ නළුවන් බව ඔබ දැන සිටියත් ඔබ මෙම නාටකය දැන සිටියේ නැත. එබැවින් අසීමිත පියා මෙසේ පවසනු ඇත. ඔබ බොහෝසේ නුවණ නොමැත්තන් බවට පත්තිය. මම දැන් ඔබව නුවණ ඇති අය දියමන්තිමෙන් අය බවට පත් කරවන්නෙමි. ඉන්පසුව රාවණ ඔබව සිප්පි කටුවැනි අය බවට පත් කරවයි. පැමිණ ඔබව ආපසු මා සමග රැගෙන යන්නේ මා පමණයි. එවිට මෙම අපවිත්‍ර ලෝකය විනාශ වී යයි. මා සෑම කෙනෙක්ම මදුරු රැලක්සේ ආපසු ගෙන යන්නෙමි. ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබගේ ඉදිරියේ තිබේ. ඔබ ඔවුන් මෙන් විය යුතුයි. එවිට පමණයි ඔබ දිව්‍ය ලෝකයේ වැසියන් වෙන්නේ. බ්‍රහ්ම කුමර කුමරියන් වන ඔබලා මෙම උත්සාහය දරනවා. බ්‍රහ්ම කුමර කුමාරියන් වන ඔබලා බොහෝ දෙනෙක් සිටින බැවින් නිසැකයෙන්ම ප්‍රජාපිතා බ්‍රහ්මාද සිටිය යුතු බව මිනිසුන්ට වැටහෙන්නේ ඔවුන්ගේ බුද්ධිය තමෝ ප්‍රධානසාය. බ්‍රාහ්මණයෙන් මුදුන් ගැටයයි. ඉන්පසුව ඔවුන් දේවතාවන් බවට පත්වෙයි. ඔවුන් බ්‍රාහ්මණයින් වන ඔබව සහ ශිවාව පින්තූරවලින් ඉවත් කර ඇත. බ්‍රාහ්මණයින් වන ඔබලා දැන් භාරතයේ දිව්‍ය ලෝකයේ බවට පත් කරවනවා. අච්චා සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුප උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාර්මික සඳහා සාරාංශය 1. උසස් තත්ත්වයක් හිමිකර ගැනීම සඳහා ශ්‍රීමත් අනුගමනය කර හොඳ ආචාර විදි ධාරණය කර ගන්න. 2. එක් ආදරවන්තයාව පමණක් සිහිපත් කරන සැබෑ පෙම්වතුන් වන්න. ඔබගේ සිහිකිරීමේ අභ්‍යාසය අකණ්ඩව හැකි පමණින් වැඩි කර ගන්න. වරදානය ඔබ තමන් උපකරණයක් යන අවධානයෙන් දිත්ව ආලෝකයක් වී මායාගේ දොරටු වසා දමත්වා. තමන් උපකරණ ලෙස සලකමින් නිරන්තරයෙන් ගමන් කරන අය ස්වයංක්‍රීයව දිත්ව ආලෝක අවධිය අත්විදිති. කරන් කරවන් හාර් මා ඉතිරිමත් කරන අතර මම උපකරණයක් වෙමි යන මෙම දැනුවත්භාවය ඇති කරගන්න. එවිට ඔබ සාර්ථකත්වය අත්විඳිනු ඇත. මම යන විඥානය තිබීම යනු මායාට දොරටු විවෘත කිරීමයි. ඔබ උපකරණයක් ලෙස සැලකීම යනු මායාට දොරටු වසා දැමීමයි. ඔබ උපකරණයක් ලෙස සැලකීමෙන් ඔබ මායා ජයග්‍රාහකයෙකු වන අතර ඔබ දිත්ව ආලෝකයක්ද වෙයි. මේ සමගම ඔබ සාර්ථකත්වය අත්කර ගනීවා. මෙම දැනුවත් භාවය ඔබේ අංක 1 හිමිකම් පෑමේ පදනම බවට පත්වේ. පාඨය ත්‍රිකාල දර්ශීව සිටිමින් සෑම ක්‍රියාවක්ම කළ විට ඔබට පහසුවෙන් සාර්ථකත්වය අත්කරගත හැකි. අව්‍යච්ච සංඥාව ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න. ශිව ශක්ති කෙනෙකුගේ අරුත වන්නේ පරම පියා සමග ඒකාබද්ධව සිටීමයි. පරම පියා සහ මම දෙදෙනා එකට ශිව ශක්ති කෙනෙක් බව කියයි. ඒකාබද්ධ වී සිටින කෙනෙක්ව වෙන් කිරීමට කිසිවෙකුට නොහැක. ඒකාබද්ධව සිටීමට ඔබට අයිතියක් ඇති බව මතක තබා ගන්න. පෙර කල ඔබ සොයන්නන්ව සිටි අතර ඔබ දැන් ඔහු සමග රැඳී සිටින අයයි. මෙම කුල්මත් බව නිරතුරුව තබා ගන්න. ඕම් ශාන්ති. මාතේශ්වරී ජීගෙන් අගනා උසස් වදන්. 1. මානව ජීවයන් තම අනාගත ප්‍රතිලාභය අත්විඳින්නේ ඔවුන්ගේ සම්පූර්ණ ආදායම් අනුවය. බලන්න බොහෝ මිනිසුන් සිතන්නේ මෙකල ඔවුන්ට මෙම දැනුම ලැබුණේ ඔවුන්ට පෙර උපතේ හොඳ බලන්න. බොහෝ මිනිසුන් සිතන්නේ මෙකල ඔවුන්ට මෙම දැනුම ලැබුණේ ඔවුන්ට පෙර උපතේ හොඳ ආදායමක් පෙර පින නිසාවෙන් කියයි. එය එසේම නොවේ. අප දන්නවා පෙර උපත්වල සුභඵල අප ලබා ඇති බව. කල්ප චක්‍රයේ නොකඩවා කැරකෙමින් සතෝ බවෙන් රජෝවට සහ එතනින් තමෝවට වෙනස් වෙනවා. එහෙත් නාටකයට අනුකූලව උත්සාහ දරා ප්‍රතිලාභයක් නිර්මාණය කිරීම සඳහා ඔබට තිරයක් ලැබෙනවා. එම නිසා ස්වර්ණමය යුගයේහි ඇතමුන් රජවරු හෝ රජිනියන් වෙනවා. සමහරු දාස දාසියන් වෙනවා සහ අනෙක් අයට පුරවැසි තත්ත්වය ඇත. මෙම උත්සාහයෙහි සාර්ථකත්වය නම් එහි දිත්ත බවක් නොතිබේ. එහි ඊර්ෂ්‍යාවක් නොතිබේ. එමෙන්ම එහි පුරවැසියන් පවා සතුටින් සිටිති. රජ සහ රජින තම වැසියන්ව රැක බලා ගන්නේ දෙමාපියන් දරුවන් රැක බලා ගන්නා විරසිනි. එහි දුප්පත් පොහොසත් අය සියල්ලන්ම තෘප්තිමත්ව සිටිති. මේ එක් උපතේදී ඔබ කරන උත්සාහයෙන් ඔබ උපත් 21ක් සඳහා සතුට අත්විඳීවි. මෙම ආදායම අවිනාශී වන අතර මෙම අවිනාශී ආදායමෙන් සහ අවිනාශී දැනුමෙන් ඔබට අවිනාශී පදවියක් ලැබේ. අප දැන් යාමට සිටින්නේ ස්වර්ණමය යුගලවටයි. නිරූපණය වෙමින් තිබෙන ප්‍රායෝගික නාටකය මෙය වේ. මෙහිදී මැජික් වැනි දෙයක් නොමැත. දෙක, ගුරු කෙනෙකුගේ මඟ පෙන්වීම සහ වේද ග්‍රන්ථවල මඟ පෙන්වීම දෙවියන්ගේ මඟ පෙන්වීම නොවේ. දෙවියන් කියයි දරුවනි, එම ගුරුන්ගෙන් සහ වේද ග්‍රන්ථවල ඇති මඟ පෙන්වීම මගේ මඟ පෙන්වීම නොවේ. ඔවුන් මගේ නමින් මඟ පෙන්වීම දෙනවා. එහෙත් ඇත්ත වශයෙන්ම මගේ මඟ පෙන්වීම කුමක්ද කියා මම දනිමි. මා හමු වෙන්නේ කෙසේදැයි කියා මා ඇවිත් ඔබට කියනවා. මීට පෙර කිසිවෙකුත් මගේ ලිපිණය දැන සිටියේ නැත. ගීතාවෙහි දෙවියන්ගේ උසස් වදන් කියා සඳහන් කර ඇතත් එසේ ලියා ඇත්තේ මිනිසුන්මයි. පරමාත්ම දෙවියන් ඥාන සාගරයයි. ගීතාව දෙවියන් පැවසූ උසස් වදන්වල සිහිවැටනයයි. විද්වතුන්, පණ්ඩිතයන් සහ ගුරුවරුන් පවසනුයේ උසස් වදන් දෙවියන් පවසා ඇත්තේ සංස්කෘත භාෂාවෙන් කියාත්. එම භාෂාව හැදෑරීමෙන් තොරව අපට දෙවියන් හමුවිය නොහැකි බවටත්ය. ඔවුන් අපව කර්ම විදි පිළිවෙත් තුළට තව තවත් හසු කළා. අප වේද ශාස්ත්‍රයන් හැදෑරීමෙන් පසුව ඉනිමගේ නැග්ගේ නම් ඉන්පසු අපට එපමණ දුරටම පහළට බැසීම සිදුවෙයි. එනම් අපට ඒ සියල්ල අමතක කිරීමට සිදුවෙයි. එසේම දෙවියන් සමග අපගේ බුද්ධිය යෝගාවෙන් සම්බන්ධ කළ යුතුවෙයි. මන්ද පැහැදිලිව දෙවියන් පවසයි ඔබට කිසිදා එම කර්ම විදි පිළිවෙත් වලින් හෝ වේද ශාස්ත්‍ර ග්‍රන්ථ හැදෑරීම මගින් මා සොයා ගත නොහැක. බලන්න දරුව, ප්‍රබාලාත් හෝ මීරා, ග්‍රන්ථවල සඳහන් වන භක්තිවන්තයින් ඉගෙන ගත්තේ මොන වේද ශාස්ත්‍ර පොත්ද? මෙහිදී ඔබ ඉගෙනගත් සියල්ලක්ම ඔබට අමතක කර දැමීමට සිදුව ඇත. උදාහරණයකට අර්ජුනට ඔහු ඉගෙනගත් සියල්ල අමතක කිරීමට සිදුවිය. දෙවියන්ගේ පැහැදිලි උසස් වදන් නම් සෑම මනුස්සයකම මා ස්මරණය කරන්න. මේ සඳහා කිසිවක් කළ යුතු නැත. මේ දැනුම ලැබෙන තාක් තිබුණේ භක්ති මාර්ගයයි. කෙසේ වෙතත් දැනුමේ පහන දැල්වුණු විට ඔබ එම සියලු කර්ම විදිවලින් නිදහස් වුණා. මන්ද එම භෞතික දේවල් කරමින් සිටින අතරේ ඔබට ශරීරය අත්හැරීමට සිදු වුණොත් ලැබෙන්නේ මොන යහපතක්ද? ඔබ ප්‍රතිලාභයක් නිර්මාණය කළේත් නැත. කර්ම බන්ධනයේ කර්ම ගිනුම් වලින් නිදහස් වුණෙත් නැත. මිනිසුන් සිතන්නේ බොරු නොකීම, සොරකම් නොකිරීම, තව කෙනෙකුට දුක නොදීම හොඳ කර්ම කියයි. කෙසේ වෙතත් මෙහි ඔබට සදාකාලයටම සියලුම කර්ම බන්ධනවලින් තමන්ව නිදහස් කරගෙන සියලු පාප කර්මවල මුල්ද ඉවත් කළ යුතුව ඇත. අපි දැන් හොඳ කර්මයේ ශාකයක් මතුවීමට එවන් බීජ වැපිරීමට ප්‍රාර්ථනා කරමු. එම නිසා මිනිස් ජීවිතයේ කර්තව්‍ය දැනගෙන උසස් කර්ම නිරූපණය කරමු. අච්චා.